Honorable Udayakantha Gunatilaka, you have 9 minutes.
Molsanaruda api karata sabha sabhapathuwane boga wagawata sattuyengin wena haaniya sambandhawa katha karanna labima pilibandawa saturu wenawa avasthawa laba dima e wageema visheshayenma sattwa haaniya gana adda katha kirimeedi kushikarmaanteyata emannam boga wagawata vitarak nemei ada manussayage jeevathwime aithiya ahimeela thiyena welawak me sattwa gahanaya wedima nisa ඒ වගේම තමයි අපේ මේ අපි කතා කරන අවස්ථාවේ මේ යෝජනාව ගෙනෙන අවස්ථාවේ සත්ව හිංසන පනතක්ද පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ තියෙන අවස්ථාව. ඒ වගේම ඒ තුළ අපි මේ සත්වයින්ගෙන් ඇතිවන හානි ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම සත්ව ගහනේ වැඩි මිනිසා කුසකර්මාන්තයේ මෙන්ම මනුස්ස ජීවිතයට ඉතා දැඩි ලෙස වගේම ඔවුන්ගේ ජීවිත වලට තර්ජනය ඒ වගේම ඔවුන්ගේ දේපල වලට උළු තියෙන කේවල් උළු අයින් කරලා සීට් වැහුවා ඒ වගේම දැන් සීට් එක ගලවන තැනටපත් වෙලා තියෙනවා ඒ වගේම විදුලි රැහන් ඒ වගේම දුරකථන රැහන් මේවට විශාල හානියක් රිලව සිද්ධ කරනවා මේ තුල අද ගමේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ගමට ගේ ඇතුළට බහැලා ඒ වගේ ඇතුළට පැනලා පිජ්ජ කැරලා කන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් මේක ජන රටක් හැටියට අපි පළමුව හිතන්න අවශ්‍ය කාරණාව තමයි අපේ රට වුණත් ලෝකේ අනෙක් රටක් වුණත් මිනිස්සුන් ජීවත් කරනවද සතාට නිදල්ලේ ජීවත් වීමට සලස්වනවද කියන කාරණාව ඉතා ඉක්මනින් හිතුවුතු තත්ත්වයන්ට අද මේ සත්ව ගහනය වැඩි වීම නිසා සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ ඊළඟට ප්‍රධානම කාරණාව පෞගිය කාල තුළ ඇති වූ ආර්ථික පීඩනය නිසා අපේ ආහාර සුරක්ෂිතතාවය ඉදිරියට ගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ආහාර සුරක්ෂිතතාවය අද සම්පූර්ණයෙන්ම ඒ ඉදිරියට ගෙන යන්න ශක්තිමත් කරන්න බැරි වෙලා තියෙනවා මේ සත්ව හානිය නිසා. ඊළඟට 40%ක් අවශ්‍ය අද භූමියේ වගා කරන ප්‍රමාණය අතහැරව දාත්වනවා 40%ක ප්‍රමාණයක් සමහර ප්‍රදේශවල 100%ම පොල් ගත්තොත් අද ඒ පොල් 10,000 ගණන් විකුණපු අය අද පොල් ගෙඩිය කඩෙන් කන්න තැනට පත් වෙලා තියෙනවා සියලුම ආහාර ඔවුන්ගේ පෝෂණය ඒ වගේම මන්ද පෝෂණය ඇතිවීම විතරක් නෙමෙයි පෝෂිතායි ආහාරයක් ලබා ගන්න පළතුරු ටිකක් ලබා ගන්න අල වර්ග භෝග වර්ග ඒ වගේම අනිකුත් භෝග වර්ග අද සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා මේවට වෙනත් ආදායම් මාර්ග ඒ ප්‍රදේශවල ජනතාවට කෑකළ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ ජනතාවට ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා වෙනත් ආදායම් මාර්ග ඔවුන්ගේ ආහාර සහ ඒ තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න ඔවුන්ට ඒ ආදායම් මාර්ග සියල්ලක්ම මේ තුල හැදලා තියෙනවා විශේෂයෙන්ම අපේ ග්‍රාමීය මට්ටමින් ගත්තාම මේ වගේම සෞඛ්‍ය වගේම ග්‍රාමීය මට්ටමින් ගත්තාම රබර් වගාවට විශාල ලෙස ඉත්තාවෙන් හානි සිද්ධ වෙනවා ඒ වගේම කුඹුරු වගාවට ඌරන් ඒ වගේම අනිකුත් ඒ අපේ වගාවලට ඌරන් ඒ වගේම රිලවුන් ඒ වගේම දඬුලේනා ඒ වගේම මේ මොනරා මේ සතුන්ගේ විශාල ලෙස හානි අද වෙනකොට සිද්ධ වෙනවා මේ තත්ත්වයත් එක්ක එළවලු වගාව ගත්තාම ඒ වගේම එළවලු පළතුරු ඒ වගේම මේ සියල්ලක්ම අද ග්‍රාමීය මට්ටමේ විනාශ වෙලා තියෙනවා මේ තත්ත්වය වෙනස් කර යුතුව තිබෙනවා කඩිනමින් විසඳුමක් ඒ වනජීවි දෙපාර්තමේන්තුවත් ඒ වගේම අපේ අනිකුත් ආයතන එකතු වෙලා මේවා මේ ගහණයෙන් 40%-43%ක්වත් විනාශ කරන්න නැතුව මේ තත්ත්වේ පාලනය කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අද අපේ රටේ ප්‍රධානම මේ ප්‍රශ්න වලට විසඳුමක් ඇරියට කෑකළු දිස්ත්‍රික්කයේ ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් රිලා ගහණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගම්වල ඒ වගේම අනතුරු නිසා ඔවුන්ට හැම අවස්ථාවකම විශේෂයෙන්ම කාන්තාවන් එකට පැනලා හපා කරන අවස්ථා අපි ගාමීය මට්ටමේදී විශාල ලෙස දැකලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් වෙනස් කරන්න නම් මේ ගහණය අඩු කළ යුතුවම තිබෙන කාරණාවක් මේ අවස්ථාවේ. ඒ නිසා පොල් වගාව ගත්තාම ඉත්තෑව ඒවගේම දරුණුලේන වගේම මේ නිසා පොල් ශ්‍රී ලංකා පොල් අස්සෙන්න මිලියන 100ක් වර්ෂයකට අහිමිලා තියෙනවා. මේ විනාශය නිසා මේ අස්සෙන්න අහිමි වීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 19ක් අපට අහිමි වෙනවා වර්ෂයකට. ඒ නිසා මේ තත්ත්වය වගේම මේ ජනතාවගේ ජීවන තත්ත්වය වගේම ජනතාවගේ ඒ දරිද්‍රතාවය නැති කරන්න නම් මේ සත්ව ගහණය අවම කරලා ඒ වගේම කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඒ වගේම කෘෂිකර්මාන්තය තුලින් යැපෙන ජීවිත සුරක්ෂිත කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියන කාරණා මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අපේ කෑගළු දිස්ත්‍රික්කයේ දැසිය මහසනේ වසන් 11ක නීතියක් හැටියට තෝරගත්ත අපි සංඛ්‍යාලේඛනයක් තියෙනවා. මම ඒක පොල් වගාව අනිකුත් වගා දෙක තුනක් විතරක් කියනවා. මම මේ වර්තාව සභාගත කරනවා. පොල් වගාව ගස් ගන්න 6841ක් නීතියක් හැටියට ගත් කල ලබා ගත හැකි ගෙඩි ගන්න දල වශයෙන් 89654යි. දැනට ලබා ගන්න ගෙඩි ගණන දල වශයෙන් 18074යි. ඒ වගේම හානි වන ගෙඩි ගණන දල වශයෙන් 71850යි. ලබා ගන්න අස්වැන්න 120.1යි. හානි ප්‍රතිශතය 79.9යි 100ට. මේ තත්ත්වය වගේම එළවලු වගාව ගත්තාම වගා කළ ප්‍රමාණය ගස්වැල් හැටියට ගත්තාම 5180. දැනට වගා කරන ප්‍රමාණය ගස්වැල් 13052යි. වගා නොවන ප්‍රමාණය ගස්වැල් වලින් ගත්තාම 3816යි. වගා නොවන ප්‍රතිශතය ගත්තාම 73.93. මේ තත්ත්වය තමයි කෑගළු දිස්ත්‍රික්කයේ වසන් අපේ දැසිය මාසනේ වසන් තුනක් ගත්තාම ඇති වෙලා තියෙන තත්ත්වය. නිසා මේ තත්ත්වය ඒ වනජීවි දෙපාර්තමේන්තුවේ එක්ක විද්‍යාත්මක ක්‍රමයක් හෝ අවිද්‍යාත්මක ක්‍රමයක් හරි පාවිච්චි කරලා මේ තත්ත්වය වෙනස් කරන්න ජන ජීවිතයට ජනතාව ජීවත් වීමේ අයිතිය නැති වෙලා තියෙනවා. ඒ අයිතිය තාවුරු කරලා දෙන්න කෘෂිකර්මාන්තය දියුණු කරගන්න කෘෂිකර්මාන්තය අපිට ඇති කරගන්න ඒ වගේම ගමේ යාර බෝක නිෂ්පාදනය දිගටම ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දෙන්න හැටියට අපි ගෞරව ඇමතුමීටත් ඒ වගේම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ සියලු ආයතන සම්බන්ධ කරලා මේකට කඩිනම් විසඳුමක් අවශ්‍යයි කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරනවා. මොකද මේවා අපි හැමදාම සම්බන්ධ කරගත්ත කම්පිටිය ගත්තාම කෑගල්ලේ සම්බන්ධ කර කම්පිටිය කතා කරන යනකොට වැඩි කාලයක් ගන්නේ සත්ව හානි සම්බන්ධව. ඒ වගේම මේ පහුගිය දවසක කතා කරනකොට සිවිලමක් ගැලවිලා තිබ්බා සම්බන්ධකර කමිටුවේ ශාලාවේ රැසින් ශාලාවේ ඒකෙන් ඇවිල්ලා අර රිලව් ඇවිල්ලා අර එල්ලලා තියෙන ෆොටෝ ටික ගලවන්න තැනටපත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මෙවැනි පීඩනයක් මෙවැනි ප්‍රශ්නයක් අද තියෙනවා වගේම මේකට ක්ෂණික විසඳුමක් අදන්න අවශ්‍යයි. ඒ නිසා මා අපි නැවත වතාවක් කියන්නේ සත්‍යයට මුල් තැන දෙනවද මිනිසාට මුල් තැන දෙනවද? අද දඟ කර බහින්න බෑ. කිඹුල්ලු අපේ මාවේ ගත්තාම ප්‍රමුඛට යනකම් අද කිඹුල්ලු ඉන්නවා. ඒ වගේම කැලණියක් ගත්තාම රුවන්වැලට යනකම් අද කිඹුල්ලු ඉන්නවා. එතකොට මේවා දැන් කිඹුල්ලු ගත්තාම කිඹුල්ලු නිදාසේ ඉන්නවා. ඒ වගේම කිඹුල් කොටු කියලා මිනිසුන්ට ගහන්න කොටු කරලා නාන්න සලස්සලා තියෙනවා. එතකොට කිඹුල දෙනිදාසේ ඉන්න උඩත්තේ මිනිස්යා දෙනිදාසේ ඉන්න උඩත්තේ කියන තැනකට අපි අද හිටිය යුතුව තිබෙනවායි කියන කාරණාව වගේම මේ කෘෂිකර්මාන්තය දියුණු
කරන්න
රැක්කන්න අවශ්‍ය ප්‍රධානම අපිට තියෙන බාධාව ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තාම මේ නිලධාරීන් හැටියට ඒ ගඟට ඉනි කපනවා වගේ තමයි හෙට එතන නිලධාරියෙක් අපිට අවශ්‍ය නැහැ. මොකද විවගාව කෘෂිකර්මාන්තයේ නිලධාරියෙක් හිටියත් වීවගාවත් තව අවුරුදු දෙකක් මෙහෙම ගියොත් වීවගාවත් සම්පූර්ණයෙන්ම කරන්න බැරි තැනට පත් වෙනවා කියන කාරණාව මතක් වෙන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉතුරු දෙනවා. මම මේ අපේ ඒ නියතිය සභාගත කරන මේ අවස්ථාව.
Thank you. Honorable Adekal Nadan, you have 9 minutes.
நன்றி குழுக்களின் தலைவர் அவர்களே, உண்மையிலே இன்றைய தினம் விவாதத்துக்கு எடுக்கப்பட்ட வன ஜீவராசிகளுடைய அதாவது யானை தொல்லை குரங்கு தொல்லை இப்படி விவசாயிகளுடைய துன்பங்களை கண்டறிவதற்கான விவாதத்தை நடத்துவதற்காக அதனுடைய அமைச்சர் அவர்கள் இதிலே தன்னுடைய கவனத்தை செலுத்தியிருக்கிறார்கள். அமைச்சருக்கு நான் முதலில் நன்றி சொல்ல கடமைப்பட்டிருக்கிறேன். ஏனென்றால் எங்களுடைய பிரதேசங்களிலே குரங்கினுடைய ஆளுமை கூடியிருக்கிறது. குரங்கினுடைய மிக மோசமான செயல்பாடுகள், அது உதாரணத்துக்கு வவுனியா நகரப்புறங்களில் கடைகளில் ஒரு பொருளை வைக்க முடியாத ஒரு நிலை காணப்படுகிறது. அதேபோல விவசாயிகளுடைய பிரச்சனை, விவசாயிகளை எடுத்துக்கொண்டால் விவசாயிகளுடைய தோட்டங்கள் இன்றைக்கு பொருளாதார நிலையிலே வீழ்ச்சி கண்டிருக்கின்ற நாடு, இன்றைக்கு உற்பத்தி செய்யப்படுகின்ற பொருளுக்கு நியாயமான விலை கிடைக்காத ஒரு சூழல், இந்த உற்பத்தி பொருட்களை விவசாயம் செய்வதற்கான நிலையிலே அந்த உற்பத்தி செய்யப்படுகின்ற உதாரணத்திற்கு மரக்கறி வகைகள், பல வகைகள் இவையெல்லாம் கிடைக்க முடியாமல் திண்டாடுகின்ற விவசாயிகள், ஆனால் அப்படி கிடைத்தாலும் கூட அதை பாதுகாக்கின்ற நிலைமையை பார்க்கின்ற போது படுமோசமான சூழலை எங்களுடைய விவசாயிகள் சந்தித்துக் கொண்டிருக்கிறார். இப்பொழுது அண்மையிலே படங்களை பார்த்தோம், ஏர்கன் கொடுக்கப்பட்டுக் கொண்டிருக்கிறது. அது எத்தனை பேருக்கு அந்த ஏர்கன் கொடுக்கப்படுகிறது? இதனால் குரங்கு அழிவை நாங்கள் தொடர்ச்சியாக இல்லாமல் பண்ணலாமா என்ற ஒரு கேள்வி எழுகிறது அமைச்சர் அவர்களே. ஆகவே இந்த குரங்கினுடைய ஆதிக்கம் என்பது மாங்காய் எங்களுடைய பிரதேசத்திலே கருத்த கொழும்பான் வெள்ள கொழும்பான் மிக பிரபலியமான, அது விலை கூடிய விலைக்கு விவசாயிகள் தங்களுடைய ஊதியத்தை படுகின்ற வகையிலே இருக்கின்ற அந்த கனி வகைகள் நாசமாக்கப்படுகிறது. அப்படியான ஒரு மிக மோசமான ஒரு சூழலை எங்களுடைய விவசாயிகள் சந்தித்துக் கொண்டிருக்கிறார்கள். அதேவிட ஜானை தொல்லை, முல்லைத்தீவு பகுதியிலே ஜானை தொல்லை இப்பொழுது கூடியிருக்கிறது. அங்கு இருக்கின்ற மேல் குடியேற்ற மக்கள் தங்களுடைய தென்னந்தோப்புகளை உருவாக்கியிருக்கிறார், கஷ்டப்பட்டு உருவாக்கியிருக்கிற அந்த அந்த தென்னந்தோப்புகளை அழிக்கிறது யானை. ஆனால் வேலை போடுகின்ற விடயங்கள் டிசிசி அபிவிருத்தி குழுவிலும் பேசப்படுகிறது, ஆனால் அதுக்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்படுவதில்லை. அவை யானை வீட்டுக்குள் சென்று தும்பிக்கையை உள்ளே விட்டு பொருட்களை களவாடுகிறது, ஆனால் அந்த மக்கள் அங்கே அந்த வீட்டுக்குள்ளே வாழ முடியாத சூழல் இருக்கிறது. அது தேடிப்போய் மக்களுடைய சந்தேகம் ஒன்றை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். பழக்கப்பட்ட யானைகளை கொன்றே எங்களுடைய பிரதேசத்திலே இறக்கி விடுவதாக ஒரு குற்றச்சாட்டு இருக்கிறது அமைச்சர் அவர்களே. ஆகவே எங்களுடைய பிரதேசத்திலே அந்த யானைகள் வருகின்ற போது பழக்கப்பட்ட யானை என்ன செய்யும்? பயப்படாது. ஆகவே எங்களுடைய பிரதேசங்களிலே வயலாக இருக்கலாம், தென்னையாக இருக்கலாம், பப்பாசி மரங்களாக இருக்கலாம், பிலா மரமாக இருக்கலாம், எல்லாவற்றையும் அளிக்கின்ற ஒரு நிலையிலே யானைகள் கூட்டம் கூட்டமாக தங்களுடைய செயல்பாட்டை செய்கிறது. ஆகவே இந்த நான் சொல்லுகிறேன் என்றால் வீட்டுக்குள் போய் தும்பிக்கையை விட்டு உப்பிலிருந்து அரிசி வரைக்கும் மா வரைக்கும் களவாடி சாப்பிடுகிறது. அப்ப இதிலிருந்து என்ன தெரிகிறது? காட்டு யானை இப்படியான வேலையெல்லாம் செய்யப்படாது. ஆகவே இறக்கப்பட்ட யானை என்பதை சந்தேகப்படுகின்ற மக்களுக்கு நீங்கள் அதை நிரூபிக்க வேண்டும். ஏனென்றால் அந்த யானைகளை கட்டுப்பாட்டுக்குள் கொண்டு வர வேண்டும். ஆகவே சில பேர் சொல்லுகிறார்கள் யானைகளுடைய பாதையிலே வீடுகள் இருக்கிறது. உண்மையிலே அது இல்லை. இப்பொழுது யானைகள் எல்லாம் நகரப்புறத்துக்கு வந்திருக்கிறது. ஏனென்றால் காட்டிலே அந்த அந்த யானைகள் வாழ்வதற்கான வசதிகள் இப்பொழுது அது பொருளாதார பிரச்சனை அதுகளுக்கும் வந்துவிட்டது போல் தெரிகிறது. ஆகவே அன்றாடம் உழைக்கின்ற எங்களுடைய மக்களுடைய பிரச்சனைகளை இந்த யானை குரங்கு தொல்லைகள் மிகவும் ஒரு மோசமான ஒரு நிலையை காணக்கூடியதாக இருக்கிறது. இதற்கான வேலை திட்டம் என்ன என்பதை நீங்கள் அறிவிக்க வேண்டும். விவசாயிகளை பொறுத்தமட்டிலே நெல்லுக்கான அறுவடை இப்பொழுது நடந்து கொண்டிருக்கிறது. நெல்லுக்கான விலை நிர்ணயம் என்பது செய்யப்படவில்லை. அரசாங்கம் விலையை கொள்வனவு செய்கின்ற நிலை இப்பொழுது இல்லை. எங்களுடைய விவசாயிகள் ரோட்டு ரோட்டிலே தங்களுடைய நெல்லை காய வைத்து நல்ல விலை வர வேண்டும் என்று எதிர்பார்த்துக்கிறார்கள். அவர்கள் எல்லாரும் வசதியானவர்கள் அல்ல. அவர்கள் தங்களுடைய தாலி கொடி உச்சமாக மதிக்கின்ற தாலி கொடி மாடுகள் காணிகளை விற்று அடமானம் வைத்து வங்கியிலே கடன் எடுத்து அதனால் லாபம் பெறுகின்ற சூழலை நல்ல விலைக்கு கொடுக்க முடியவில்லை என்றால் வங்கி கடன் கட்ட முடியாத ஒரு நிலை தொடர்ந்து காணப்படுகின்ற சூழலை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. ஆகவே அரசாங்கம் வறுமனையே பேச்சளவிலே சொல்லிக்கொண்டு இருக்க முடியாது. விவசாய அமைச்சர் சொல்லுகிறார் நெல் நிர்ணயம் விலை நிர்ணயம் செய்யப்படும் என்று சொல்லுகிறார். ஆனால் நாங்கள் என்ன செய்கிறோம், அரிசியை இறக்குமதி செய்கிறோம். அரிசியை இறக்குமதி செய்து எங்களுடைய விவசாயிகளுடைய வயிற்றிலே நாங்கள் இந்த அரசாங்கம் அடிக்கிறது. ஆகவே நல்ல விலை கொடுத்து அவ்வளவு செலவழித்த அந்த விவசாயிகள் மீண்டும் எப்படி தங்களுடைய விவசாய தொழிலை செய்வார்கள், எப்படி இந்த நாடு விவசாயத்திலே தன்னிறைவு அடையும். விவசாயிகளுடைய விவசாய பொருட்களை நல்ல விலைக்கு வாங்க முடியாமல் வெளிநாட்டிலே இருந்து இறக்குமதி செய்யப்படுகின்ற அந்த அரிசி வகைகள் பல வகைகள் ஏன் மரக்கரை வகைகள் கூட முட்டை கூட வெளிநாட்டிலிருந்து இறக்குமதி செய்வதற்கான காரணம் என்ன? எங்களுடைய நான் நினைக்கின்றேன் இந்த அதாவது எவ்வளவு முட்டைகள் உற்பத்தி செய்யப்படுகிறது, எவ்வளவு மரக்கறி வகைகள் உற்பத்தி செய்யப்படுகிறது, எவ்வளவு பல வகைகள் உற்பத்தி செய்யப்படுகின்ற என்ற தரவு அரசாங்கத்திடம் இல்லை. அந்த அந்த அடிப்படையிலே தான் இந்த இறக்குமதி செய்கின்ற வாய்ப்புகளை அரசாங்கம் உருவாக்குகிறது. அதனூடாக ஊழல் தான் பெருகி போயிருக்கிறது. தனிப்பட்ட முதலாளிமார் தான் இதிலே நன்மை
பெறுகின்ற
எங்களுடைய விவசாயிகளை கவனத்தில் எடுங்கள். இந்த அரசாங்கத்திடம் கேட்பது என்னவென்றால் இந்த இந்த முதலீட்டை இந்த முதலீட்டால் இந்த இந்த பொருளாதார வீழ்ச்சியை எங்களுடைய விவசாயிகள் நிச்சயமாக தன்னிறைவு செய்வதற்கான வாய்ப்பை உண்டு பண்ணுவார்கள். அவர்களுடைய எதிர்காலத்தை அரசாங்கம் நல்ல முறையிலே நிர்ணயம் செய்ய வேண்டும். அந்த வகையிலே இந்த யானையையும் குரங்கையும் இன்னும் இந்த எங்களுடைய விவசாயிகளுடைய அழிவை மேற்கொள்கின்ற அத்தனை வன ஜீவராசிகளையும் ஒரு கட்டுக்கோப்புக்குள் கொண்டு வரவில்லை என்றால் எங்களுடைய விவசாயிகள் மிக மோசமான எதிர்காலத்திலே அவர்கள் இந்தியாவிலே நடப்பது போன்று இங்கேயும் ஒரு சில இடங்களிலே தற்கொலை செய்கின்ற சூழல்கள் உருவாகி இருக்கிறது. அந்த வகையிலே எங்களுடைய விவசாயிகளை ஏற்கனவே கோட்டபாய ராஜபக்ச முன்னாள் ஜனாதிபதி அவர்கள் விவசாயிகளுடைய வயிற்றில் கை வைத்ததால் தான் இன்றைக்கு துரத்தி அடிக்கப்படுகின்ற ஒரு சூழல் காணப்பட்டது. இப்பொழுதும் நாங்கள் சொல்கிறோம் வறுமனையே விவாதங்களை நடத்தி நாங்கள் விவாதத்தை நடத்துகிறோம் என்று வெளியிலே காட்டுவது அர்த்தமற்ற ஒரு ஒரு செயல். ஆகவே விவசாயிகளை பாதுகாக்கின்ற ஒரு நல்ல நிலையை நீங்கள் உண்டு பண்ண வேண்டும் என்று மிக தாழ்மையாக கேட்டுக்கொள்கிறேன். வறுமனையை பேச்சளவிலே இல்லாது எங்களுடைய விவசாயிகளை காப்பாற்றுவதன் ஊடாக எங்களுடைய விவசாயிகளுடைய அந்த அடிப்படை தேவைகளை பூர்த்தி செய்வதன் ஊடாக இந்த நாட்டை நிச்சயமாக ஒரு பொருளாதார ரீதியிலே வளர்கின்ற நாடாக அதேபோல மீனவர்களுடைய உற்பத்தியை கூட்டுவதன் ஊடாக இந்த பொருளாதாரத்தில் இருந்து நாங்கள் மேலோங்க முடியும். உலக நாடுகளிடம் எங்களுடைய மக்களை நம்பிக்கையாக நீங்கள் நம்பிக்கை வைத்து பாருங்கள், எங்களுடைய மக்கள் நிச்சயமாக இந்த நாட்டின் பொருளாதாரத்தை மீட்டெடுத்து தருவார்கள் என்று கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
Order, please. Can the House propose a member to chair the meeting?
Garu Sahan Pradeep Metuma, Yojana Karna Mulasanet.
Honorable Sahan Pradeep to the chair.
Thank you. ගරු ඉසුරුද ලංගඩ මන්ත්‍රීතුමා.
ගරු මූල ආසනාර මන්ත්‍රීතුමනි, මම ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අද පැවැත්වෙන මේ යෝජනාව සඳහා එක්වමින් අදහස් දක්වන්නට අවස්ථාව ලබා දීම ගැන. අපි දන්නවා මේ වන සතුන්ගෙන් සිදුවන හානිය පිළිබඳ අපි සමාජය තුළත් ජනතාව අතරත් දීර්ඝ කාලයක් තිස්සේ විශාල පීඩාවකට මේ හරහා ජනතාව පත්වනා, වගේම ආර්ථිකමය වශයෙන් විශාල හානියක් එම ජනතාවට වගේම රටේ ආර්ථිකයටත් එල්ල වෙන බව අපි සියලු දෙනාම දන්නවා. අපි විවිධාකාරයේ විසඳුම් ගැන කතා කරත් සාධනීය විසඳුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් අපිට දකින්න ලැබුණේ නැහැ. තවමත් මේ තත්ත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන ප්‍රවණතාවයක් අපිට දකින්න ලැබුණේ නැහැ පහුගිය කාල සීමාව තුළ. එළවලු පළතුරුවාදී බව භෝගයන් ඇතුළුව ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය අවම කිරීම සඳහා විවිධ යෝජනා ක්‍රියාත්මක වුණත් අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ වන සතුන්ගෙන් වන හානිය අවම කිරීම තුළින් අපි දන්නවා ජනතාවගේ ශ්‍රමය, ඒ වගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරලා තමන්ගේ වගාවන් සිදු කරලා එයින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන සතුන්ගෙන් වන හානිය නිසා ඒ අයට අහිමි වීම තුළ ඒ අයගේ ආදායම් මාර්ග අහිමි වෙනවා, වගේම රටේ සමස්ත ආර්ථිකයට තියෙන දායකත්වයක් ඒ හරහා අහිමි වෙන ප්‍රමාණය විශාලයි කියන කාරණේ අපි සියලු දෙනාම දන්න කාරණයක්. අපි අරගෙන බැලුවහම විශේෂයෙන්ම 2023 අවුරුද්ද නිකුත් වුණු මුල් කාර්තුවේ වාර්තා අරගෙන බැලුවහම අපි දන්නවා රුපියල් මිලියන 30,000කට අධික මුදලක් විශේෂයෙන්ම මේ වන සතුන්ගෙන් අස්වැන්නුවලට වන හානිය නිසා අහිමි වුණු බව ඒ වාර්තාවල සඳහන් වෙනවා. ඒ අහිමි වෙන්නේ රටටත් ඒ වගා කරන ජනතාවටත් කියන කාරණේ විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි. අපි අරගෙන බැලුවොත් එළවලු මෙට්‍රික් ටොන් 49,159ක අස්වනු හානියක් නිසා මිලියන 9,733ක මුදලක්, එවැගේම වී මෙට්‍රික් ටොන් 48,120ක හානියක් නිසා මිලියන 4,667ක මුදලක් අහිමි වී තිබුණ බව ඒ වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම අපි දන්නා විශේෂයෙන්ම මීට අමතරව බඩඉරිඟු රුපියල් මිලියන 33,346ක්, කුරුඳු සහ කෙසෙල් ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,300කට ආසන්න මුදලක් මේ සතුන්ගෙන් වන හානිය නිසා පාඩුවල තියෙනවා මූල්‍යමය වශයෙන්. ඒ වගේම අනිත් ප්‍රධානම කාර තමයි අනිත් ප්‍රධානම වශයෙන්ම පොල් වගාවට විශාල හානියක් පොල් ගෙඩි මිලියන 93ක් අහිමි වීම හරහා රුපියල් මිලියන 6,638ක මූල්‍ය හානියක් සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ සතුන්ගෙන් සිදුවන හානිය තුලින් මූල්‍යමය වශයෙන් රටට සහ ජනතාවට වන පාඩුව විශාල බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ මූල්‍ය හානියට අමතරව අපි අරගෙන බැලුවහම අපි දන්නවා අපේ ජනතාවට සහ රටට අහිමි වෙන ආහාර ප්‍රමාණය. එතනින් එහාට ගියහම අපි සාමාන්‍ය ජනතාවට ආහාර ලබා ගැනීම සඳහා වැඩි පිරිවයක් දරන්න වෙනවා. ඒ අයට එන්න තියෙන ආහාර ප්‍රමාණය මේ ආකාරයෙන් අහිමි වෙලා යාමත් එක්ක රැකියා අවස්ථාවන් සඳහා යම් ආකාරයක බලපෑමක් එල්ල වෙනවා, වගේම වන සතුන්ගෙන් සිදුවන හිරිහැර නිසා වෙනුත් ජනතාව වගා කටයුතු වලින් ඈත් වන ආකාරයකුත් අපිට දකින්නට ලැබෙනවා. ඊට අමතරව මේ වන සතුන්ගෙන් සිදුවන හානි, ජනතාවට සිදුවන හානි ඇතුළුව මේ පරිසර පද්ධතියෙන් දෙන හානි හරහාත් ගැටලු රාශියක් ජනතාවගේ සහ සතුන්ගේ ජීවිතවලටත් ඇතිවන ආකාර අපිට දකින්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කය ගත්තත් 2023 මුල් භාගයේ නිකුත් කරපු වාර්තාවලට අනුව හෙක්ටයාර 888ක වගේ ප්‍රමාණයක් හානියට ලක් වෙලා තියෙනවා. සමස්ත දකුණු පළාත අරගෙන බැලුවහම හෙක්ටයාර 14,220ක වගේ ප්‍රමාණයක් මේ සතුන්ගෙන් සිදුවන හානි නිසා හානියට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අපි අරගෙන බැලුවහම සමස්තයක් විදියට රටේ සියලුම දිස්ත්‍රික්කවල අඩු වැඩි විදියට මේ හානිය සිදු වෙනවා. ප්‍රධාන වශයෙන්ම අරගෙන බැලුවහම තියෙන වාර්තාවල අනුව පොල් වගාව සඳහා වී වගාවට එළවලු බඩඉරිඟු කෙසෙල් රටකජු කොකෝ අඹ මිරිස් ඇතුළු මේ සියලු වගාවන් සඳහා මේ සතුන්ගේ හානි සිදු වෙනවා. එතනින් එහාට දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම කුරුණෑගල, මොනරාගල, අනුරාධපුර, පුත්තලම, හම්බන්තොට කියන දිස්ත්‍රික්කවලට ප්‍රධාන වැඩි වශයෙන් හානි වෙනකොට අනිකුත් දිස්ත්‍රික්කවලටත් විශාල හානියක් මේ හරහා වෙන බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. ඉතින් අපි විශ්වාස කරන කාරණේ තමයි විශේෂයෙන්ම මේ වෙනකොට මේ තත්ත්වය නාගරික සහ අර්ධ නාගරික ජීවත් වෙන තමන්ගේ ගෙවත්තේ එළවලු ටිකක් පළතුරු ටිකක් වගා කරලා තමන්ගේ ගෙදර පාවිච්චියට ගන්න ජනතාවටත් බලපෑමක් එල්ල වෙන තැනට මේ වෙනකොට නාගරික සහ අර්ධ නාගරික ජීවත් වෙන ජනතාවටත් මේ සතුන්ගෙන් සිදුවන හානි නිසා බලපෑම එල්ල වෙලා තිබෙන කියන කාරණේ අපි දන්න කියන කාරණයක්. ඉතින් අපේ ප්‍රධානතම අරමුණ මම විශ්වාස කරන මේ යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම එකට එකතු වෙලා ඉදිරිපත් කරන යෝජනාවක්. අපේ බලාපොරොත්තුව සහ අපි ක්‍රියාත්මක කළ යුත්තේ විශේෂයෙන්ම මිනිස්සුන්ට මේ වෙන මූල්‍ය හානිය වගේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
අනිකුත් හානි නවම කරන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතැම් අවස්ථාවල මේ පරිසර පද්ධතියන්ට බාධා එල්ල වෙන ආකාරය අපි දකිනවා. ඉතින් මේට විසඳුම් විදියට මම විශ්වාස කරන ප්‍රධාන වශයෙන්ම මේ වනසත්ව ගහණය වැඩි කිරීම වගේම ඇතැම් අවස්ථාවල ප්‍රමාණාත්මක මේ සතුන්ගේ ගහණයත් වැඩි වෙලා තිබෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි විශ්වාස කරන මේ සත්ව ගහණය පාලනයට විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරනා වගේම වනසතුන් සඳහා අවශ්‍ය භූමීන් සහ වනාන්තරත් ආරක්ෂා කිරීම, ඔවුන්ට අවශ්‍ය ආහාර ඒ තුළ තිබෙන ආකාරයට කටයුතු කරන්න, වනාන්තර ටික ආරක්ෂා කරන්න වැඩ කටයුතු සිදුවීමත් මේ ප්‍රශ්නේ එක විසඳුමක් විදිහට අපිට යෝජනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි නවීන තාක්ෂණ උපයෝගී කරගෙන මේ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා නිවැරදි තක්සේරුන් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම දීර්ඝකාලීනව මේවාට විසඳුම් විදියට අපිට යෝජනා කරන්න පුළුවන්. ඒ හරහා ලැබෙන තොරතුරු නිවැරදි විදියට භාවිතා කරන්න. ඒ වගේම කෙටි කාලීනව මේ ආරක්ෂක වැටවල්, ඒ වගේම ඉලෙක්ට්‍රොනික විකාශක ක්‍රමවේදයන් ඇතුළු මේ පළවා හැරීමේ ක්‍රමවේදයන්, ඒ වගේම සංවර්ධන කටයුතු වලදී විශේෂයෙන්ම මේ සත්ව වාසස්ථාන විනාශ නොකරන ආකාරයට වගේම මේ සංචරණයන් සහ ඒ සීමාවන් විධික්‍රම පිළිබඳ නිසි දැනුමක් ඇතුළු කටයුතු කිරීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රාදේශීය ඇති වනාන්තර භූමි සංරක්ෂණය, එහි ඇති ගුණාත්මක භාවය වැඩි කිරීම වගේම මේ සඳහන් කරපු නවෝත්පාදන යෝජනා ක්‍රමයන් අලුතෙන් ඉදිරිපත් වෙන අදහස් ගැනත් සැලකිලිමත් වෙමින් ජනතාවත් සම්බන්ධ කරගෙන මේ වැඩ කටයුතු සිදු කිරීම ඉතාමත්ම වැදගත්. අපි දන්නා විශාල වශයෙන් මේ කාර්ය නිසා ජනතාව පීඩාවට පත් වෙනවා. එයට කේන්ති අනේක සාධාරණයි තමන්ගේ වගාවට මේ ආකාරයෙන් හානි සිද්ධ වෙනකොට. ඒ නිසා මේ කාරණා ඉතාමත්ම සංවේදී. ඒ නිසා මේ කාරණය අපි ජනතාවගේ පැත්තෙන්
මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
පැත්තෙන් මේ දෙපැත්තෙන්ම හිතලා සාධනීය විසඳුම් ඉදිරිපත් කළා. තව කරුණු ගණනාවක් තියෙනවා කතා කරන්න. අලිමිනිස් ගැටුම ගැන අපි දීර්ඝ කාලයක් කතා කරනවා. විශාල ජීවිත ප්‍රමාණයක් මේ නිසා නැති වෙලා තියෙනවා. මේවා සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ විශේෂයෙන්ම වනජීවී අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එකතු වෙලා මේ වගාවන්ගෙන් සිදුවන හානි වලින් අපේ ජනතාව වගේම මේ පරිසර පද්ධතීන් සියල්ලත් නිසි ආකාරයෙන් කලමනාකරණය කරමින් කටයුතු කළ හැකි වැඩපිළිවෙලක් වෙත අපි යොමු විය යුතුයි කියන කාරණේත් විශේෂයෙන්ම සිහිපත් කරමින් කාලය නොමැති නිසා කරුණු ගණනාව සඳහන් කරන තිබුණත් මේ කෙටි වේලාවක් හෝ මේ වෙනුවෙන් ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
ගරු සමන්ත හේරත් මන්ත්‍රීතුමා,
මුලාසනාරුඩ කරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. ඒ වගේම මම හිතනවා අද විශාල ගැටලුවක් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා සමස්ත ලංකාව පුරාම. අපි විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක් විදිහට මේ ගැටලුව අනාදිමත් කාලක ඉඳන් පැවතගෙන එකක්. හැබැයි මේ කාල සීමාව තුළ මම හිතනවා මේක වඩාත් වර්ධනය වෙලා අද මේක මිනිසුන් සහ සතුන් අතර ගැටුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මහජන නියෝජිතයෙක් විදිහට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිකම් කොට්ටාස 10කට විශාල වශයෙන් බලපාලා තියෙනවා අලි වල්ලලින්ගේ ප්‍රශ්නේ. ඒ වගේම ගොවි මහත්තුරු සහ සාමාන්‍ය ජනතාවත් අතර නිරන්තර ගැටුමක් ඇති වෙන තත්ත්වෙ මේ ගැටලුව අද උඩුදු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අද මම හිතනවා මේ ස්වභාවික පාලනය වෙන ක්‍රමවේදයන් අද නැති වෙලා තියෙනවා. ස්වභාවිකව පාලනය වෙන ක්‍රමවේදේ නැතිවීම යාම නිසාම තමයි අද මේ බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල වල්ලලි වගේම අපි දන්නවා මොනරාගෙන් තියෙන හානිය දැන් මොනර ගහන ඇත්තටිලා තියෙනවා. විශේෂයෙන්ම අද අපිට කුඹුරු වල තියෙන ගැටලුවක් තමයි මොනරා විසින් සම්පූර්ණම ගොයන් කරලා උරාවනවා. ඉතින් මේක දැඩිම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සියලුම බෝගයන් මම හිතන්නේ විනාශ කරන තත්ත්වෙට අද මොනර ගහණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වල්ලූරන්ගෙන් වෙන හානියත් ඒ වගේම එහා සමානම වැඩි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේම ඉත්තෑවන්ගෙන් ඒ වගේම විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අද පොල්
පොල්වලට තියෙන ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා මේ වනසතුන්ගෙන් වෙන හානිය වඳුරන්ගෙන් සහ රිලවුන්ගෙන් වෙන හානිය විශාල වශයෙන් බලපාලා තියෙනවා ඒ වගේම ඊට ඒහා සමානව සුදු මැස්ස රෝගය නිසාත් අද මේ පොල් ගහණය අඩු වෙන්නට බලපාලා තියෙනවා ඉතින් අපිට ඇහැට පේන වගේම ඇහැට නොපෙනෙන සතුන්ගෙන් පවා අද මේ වගාවන්ට හානි සිද්ධ වෙලා තියෙනවා ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේකට විවිධ යෝජනා ඉදිරිපත් වෙනවා ඒ වගේම විවිධන් අපේ ඇමතුමිය ඇත්තරම පවිත්‍රවන්නේ ආරච්චි මැතිණිය මේනේ විශාල වෙහසක් ගන්නවා දැන් මේ ගිය සතියේත් අපේ කුරුණෑ දිස්ත්‍රික්කයට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබ්බා මේකට මොකද්ද තියෙන ස්ථිර විසඳුම කියලා මම හිතන්නේ තාමත් අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා ඉතින් ලෝකේ බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම වනාලි ගැටුමත් විශේෂයෙන්ම ලෝකේ බොහෝ රටවල්
ගරු මන්ත්‍රීතුමා අද විනාඩි දෙක කාලයක් තියෙනවා
යොදාගෙන තිබෙන උපක්‍රමයන් සම්බන්ධයෙන් මම හිතනවා අපිට ලෝකේ රටවල් එක්ක සම්බන්ධ කරලා අපිත් එක්ක සංසන්දනය කරලා මේකට විසඳුමක් හොයනට වඩා අපිට ගැළපෙන ක්‍රමවේදයන් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක වඩාත් ගැළපෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ ඉතින් ඇත්තටම අපි දන්නවා ඉතිහාසයේ මේකට ස්වභාවික ක්‍රමවේදයන් ඒ වගේම අපි අහලා තියෙනවා විවිධ උපක්‍රමයන් පාවිච්චි කරා ඒ වගේම බොහෝ වෙලාවට යන්ත්‍ර මන්ත්‍ර කිරෙහි මිනිසුන්ගේ මම හිතන්නේ විශ්වාසයක ඒ දේවල් මම හිතනවා පාලනය කරලා තිබ්බා. ඉතින් අද ඒ දේවල් අද අපිට දකින්න අහන්න නැති වුණත් බොහෝ වෙලාවට අද මේ තාක්ෂණික ලෝකයක ජීවත් වෙන මිනිස්සු විදිහට මම දකින දෙයක් තමයි අද ඇත්තටම ඒ සතුන්ගේ ජීවත් වෙන වාසභූමි බොහෝ වෙලාවට අද අපි ඒවේ වාසස්ථාන ඉදි කරලා ඒ තුළ විශේෂම අලි කොරඩෝවල ගිහිල්ලා සමහරවල් වගා කරනවා. ඉතින් අපේ තියෙන ප්‍රධාන ගැටලුවක් අපේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒතර මේ සත්තුන්ට අලිය යන්නේ පුරුදු තැනින්මයි. එතකොට මේ පුරුදු තැනින් යද්දි ඒ තැන්වල ගෙවල් හදලා තියෙද්දි නිවාස ඉදි කරලා තියෙද්දි ඒ වගේ වෙනත් මම හිතන සංවාදන කටයුතු වලට යොදාගෙන තියෙද්දි ඒක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒින්ද මේ ගැන මම හිතන නියාමනයක් කරන්න අවශ්‍යයි. ගරු ඇමතුමියනි විශේෂයෙන් මේ නියාමනයක් කරුවේ නැත්නම් අපිට කවදාවත් මේ ප්‍රශ්නෙට අවශ්‍ය විසඳුම අපිට හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම දැන් අපි රිලවුන්ගේ මම හිතනවා විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේක සමස්ත ලංකාව පුරාම තියෙන ගැටලුවක්. අද අපේ ප්‍රදේශවල ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ බොහෝ වෙලාවට වහලෙන් බැහැලා බත්මුට්ටි උසඳ යන තැනට අද පත් වෙලා තියෙනවා. ඉතින් සත්ව සංවිධානය මේක නේ අපි බෞද්ධ රටක්. ඉතින් හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්නවා. බෞද්ධ රටක් විදිහ යම් යම් මම හිතනවා විසඳුම් තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම බොහෝ වෙලාවට ප්‍රශ්න ගැටලු මතුවෙනවා. හැබැයි මේ තාක්ෂණික ලෝකේ අපිට මේකට විසඳුමක් හොයාගන්න එච්චර අමාරු කාර්යයක් නෙමෙයි කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඉතින් ඒකට එක එක්කෙනාගේ මම හිතනවා යෝජනා අදහස් විවිධාකාරයේ තියෙනවා. දැන් අව ඇත්තනම මේ සම්බන්ධයෙන් විද්වත් කතිකාවතක්. ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන පුද්ගලයෝ ගෙනල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුම් හොයාගන්න පුළුවන් නම් අපිට මේ ප්‍රශ්නට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
මම අවසාන වශයෙන් ගරු අපේ මුලාසරණ මන්ත්‍රීතුමනි අපි කරන්නේ අපි අඳුර යතපත ගන්නවා. අපි බොහෝ වෙලාවට අපි දැන් මන්ත්‍රීවරුන්ගේ විවිධ යෝජනා තියෙනවා. එහෙනම් මම කියන්නේ එකයි මේකට විද්වත් කමිටුවක් අවශ්‍යයි. විද්වත් මතයක් අවශ්‍යයි. ඒ විද්වතුන්ගේ මතය තුළ ඒ වගේම තමයි මීටත් වඩා අපේ ගම්වල ඉන්න සමහරට ප්‍රායෝගිකව මේවා මේ උවදුරු අපිට දුරු කරන්න පුළුවන් පිරිසක් ඇත්තටම ඉන්නවා. ඒ මිනිසුන්ගේ ඥානයත් අපිට මේකට ප්‍රයෝජනට ගන්න සිද්ධ වෙයි. ඉතින් ඒ මිනිසුත් එක්කත් මම හිතනවා මේ කතිකාවතර හැකියෙක්මනි. අපි හැමදාම නැත්තම් ඇමතුමිය ගිහිල්ලා රැස්සීන් තියලා ඇමතුමිය මහන්සි වෙලා මේ සම්බන්ධයෙන් මේ ගැටලු හොයන්න අලිවැට ගහන එක මේකට ඇත්තටම ප්‍රශ්නයක්ට විසඳුමක් නෙමෙයි. අද වෙද්දී ඒක අර ඒ වැඩේ බල ප්‍රයෝජනයක් නැති වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඒකට එහා ගිහිල්ලා විසඳුමක් හොයන්නට මෙන්න මේ විද්වත් කතිකාවකට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒකට අපිට අමාත්‍යාංශයක් විදිහට මම හිතන්නේ මේ සඳහා මැදිහත් වීම අවශ්‍යයි. මේකට අර තාවකාලික පැලැස්සර අලවලා මේ ප්‍රශ්නට කවදාවත් අපිට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් මම හිතන්නේ කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වීම මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු අතුරලිය රතන හිමි විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි අද මේ පාර්ලිමේන්තුවේ කාලය වෙන් කළේ විශේෂයෙන්ම ගොවිතැනට සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් මම මුලින්ම කියන්නට ඕන ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම එකඟ වෙලා මේ විවාදය අරන් තියෙන්නේ. ඇත්තරම මේක පාර්ලිමේන්තුවේ කරන්න ඕන විවාදයකට වඩා මේකට අදාළ වනජීවී වන සංරක්ෂණ කෘෂිකර්ම පරිසර කියන අමාත්‍යංශවලට අදාළ අමාත්‍යවරු එක තැනකට ඇවිල්ලා එක දවසක සාකච්ඡාවක් කළා තියෙනවද? වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ, කෘෂිකර්ම, පරිසර සහ මහවැලි ආදී මේකට අදාළ අමාත්‍යංශ ගණනාවක් තියෙනවා. ඒ අය සියලු දෙනාම ඇවිල්ලා මේ ගැන එක දවසක් හරි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතන විවාදයක් කරයි කියලා කවුරුත් සමාන අදහස් කියන්නේ. සමහර අය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා, සමහර විවිධ කතා කරා. දැන් මොකද්ද ගොවියන්ට මේ සාකච්ඡාවේ තියෙන ප්‍රතිඵලය? ටීවී එකේ පොඩි කෑල්ලක් කියයි, පත්තරේ ඩිංගක් පළවෙයි. නමුත් කිසිම ප්‍රතිඵලයක් මේ විවාදය කරයි කියලා රටේ දැන් මේ පාර්ලිමේන්තු විවාදවලට අහුම්කම් දෙන තත්වයක් ඇත්තෙත් නැහැ. මිනිස්සුය ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා මේක නිකන් එක්තරා දුරකට කාලේ නාස්ති කිරීමක්, අතර උපදේශකාරක සභාවක් යටතේ මේ අමාත්‍යංශවල සියලු නිලධාරීන් එක දවසක සාකච්ඡාවක් කිරීම තමයි ඉතා වැදගත්. ගොවි සමිති නායකයෝ ඉන්නවා, ගොවි කලාපයක් තියෙනවා දිස්ත්‍රික්ක 10ක විතර. අම්පාර, මඩකලපුව, කිරිනොච්චි, වවුනියා, අනුරාධපුර, පොළොන්නරුව, තිරිකුණාමලය ආදී ප්‍රදේශ අපි බහුල වශයෙන් කුරුණෑගල දැන් අර්ධ ගොවි කලාපය බවට පත් වෙලා තියෙනවා. මේ බොහෝ දිස්ත්‍රික්කවල තෝරාගත් ගොවි නායකයොත් එක්ක මේ ප්‍රශ්නයට යම් කිසි විසඳුමක් සොයාගත යුතුයි. ලංකාවේ කෘෂිකර්මය සඳහා දායකත්වය දැනට තියෙන සංඛ්‍යාලේඛන අනුව ප්‍රකාශ කරන්නේ 26%ක් ගොවිතැනේ යෙදිලිනවා කියලා. හැබැයි මම දැක සංඛ්‍යාලේඛන දෙකක්, එකක් තියෙනවා 3%යි කෘෂිකර්මාන්තයේ ජාතික ආර්ථිකයට තියෙන දායකත්වය, සමහර තැනක තියෙනවා 8%යි කියලා. අපි 8%යි කියලා උපකල්පනය කරොත් 26%ක් 8%ක් නම් අපේ ජාතික ආර්ථිකයට එකතු කරන්නේ. ඒකෙන් පේනවා ගොවි ජනතාව කොයි තරම් දුගී ජනතාවක් වෙන්න ඕනද, කොච්චර දුප්පත් ජනතාව බවට ගොවි ජනතාව පත් වෙලා තියෙනවද. අද මුළු ගොවි කලාපයම එකම ඛේදවාචකයක්. මේ පාරිසරික සාමයේ ගැටලු ඇතිවීමට ප්‍රධානම හේතුව ඇති වුණේ අක්කර ලක්ෂ 5ක් පමණ අද තේවතු සඳහා තියෙනවා. අපි සරල උදාහරණයකට ගත්තොත් මධ්‍ය කඳුකරය වන සතුන්ගේ කොළ විශාල වශයෙන් හැදෙන තෙත්බිම් හැටියට පැවතිච්ච දේවල් 1948 වෙනකන් අපි දැවැන්ත විදියට, ඊට පස්සෙත් අපි ඒක සිද්ධ කළා. අපි කිව්වේ සාමාන්‍ය ශ්‍රී ලංකාවගෙන ලිෆ්ටන්ගේ තේවත්ත කියලා. බෘක්බෝන්, ලිෆ්ටන් ආදී මහා යෝධ බ්‍රිතාන්‍ය සමාගම් ලංකාවේ කැලෑ ටික ඔක්කොම එලි කරා. එතනින් තමයි පළවෙනි ප්‍රශ්නේ අපට පැන නැගුණේ. ඒ කියන්නේ මධ්‍ය කඳුකරයේ තිබුණේ ජලපෝෂක පාරිසරික සංවේදී පාරිසරික පද්ධතියක් හැටියට. අපි ජීවත් වුණේ විශේෂයෙන්ම නිසරු දිස්ත්‍රික්ක කියන අපේ මේ මන්ත්‍රීතුමා තියෙන පුත්තලම් ආදී දිස්ත්‍රික්ක, පැරණි ඓතිහාසික දැවැන්ත ජනපද. අපි පුත්තලම් දිස්ත්‍රික්කෙකම අපට මතක් වෙන්නේ නිකන් මූදුපටියේ විතරයි. නමුත් ඇතුළට ගියාම සම්පූර්ණ මන්නාරමේ ඉඳලා අනුරාධපුර දක්වා තියෙන ප්‍රධාන යෝධ පාර තිබුණෙත් එතනින්. ඒක හන්ද අපට පේනවා විශාල වශයෙන් තෝණිගල සෙල්ලිපිය වගේ දේවල් පවා ඒ ප්‍රදේශෙ තිබුණා. ඒ ප්‍රදේශවල විශාල ওই කරූලගස්වැ වගේ ප්‍රදේශවල අති දැවැන්ත අලි
විනාඩි දෙකක් තියෙනවා ඔබ වහන්සේට.
අලි මිනිස් ගැටුමක් තියෙන බොහොම පුංචි කාලයක් තියෙන. ඉතින් ඒක හන්ද මගේ පළවෙනි යෝජනාව මම ගොඩක් කතා කරන්න යන්නේ. මේ පාර්ලිමේන්තු විවාදයේ විපක්ෂය ආණ්ඩුවේ කිසිම තේරුමක් නැති වැඩක්. මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ කියන බොහෝ ඒවා බහුබූත කතා කියන්නේ. කිසිම වගකීමක් නැතුව ආණ්ඩු පක්ෂයක නැහැ, විපක්ෂයක නැහැ, මූණට මූණ බලාගෙන උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩුවක් තියෙන්නේ. කන්ද තියෙන්නේ මේකට කරන්න එකම දෙයයි. මොකද්ද? ඇමති රේකී අමාත්‍යංශ, අර මං කිව් මුල කියපු අමා පරිසර ගොවිතැන බලශක් පරිසර, ඒ වගේම වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශ ඒකාබද්ධව විධිමත් සාකච්ඡාවක් කරලා සතියක් ඇතුළත මේකට විසඳුමක් ලබා දෙන්න. විශේෂයෙන්ම වඳුරන් ගෙන් තමයි විශාලම හානිය දැරට සිද්ධ වෙන්නේ. දඬුලේනු සහ මොනරුත් ඒ අතර ඉන්නවා. ඉතින් වහලවල් ටිකවත් තියාගන්න බෑ මිනිසුන්ටද. විසුණුහන්සලා අනුරාධපුරේ ගියාම අහන ප්‍රශ්නේ, ප්‍රධාන ප්‍රශ්නේ වඳුරන්ගේ රහ රිලවුන්ගේ ප්‍රශ්නේ තමයි විශාලම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකට විසඳුම් ලෝකේ රටවල් දීපු විසඳුම් තියෙනවා, අපට දිය හැකි විසඳුම් තියෙනවා. ඉතින් ඒ සඳහා අමාත්‍යංශයේ කරුණාකරලා විධිමත් සාකච්ඡාවක් පවත්වන්න. සරල උදාහරණයකට ගත්තොත් අලින්ට අලි වැට ගහලා තියෙනවා පොළොන්නරුව උදාහරණයක්. අලි ටික ගමේ වැට ඇතුලේ අලි ටික. එහෙනම් මොකද කරන්නේ? අලි ටිකවත් එළියට දාලා නැහැ. වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි බී කලාපේ ගත්තොත් අද දින ඇත්ත ඒ ප්‍රශ්නේ. වැට ගහලා තියෙනවා අලි ටික ඇතුලේ. ඉතින් අලි ටික යවන්නේ නැහැ වටින් එහා පැත්තට. ඊළඟට දෙවෙනි එක වැට ගැහුවට වඩා නැහැ ලේසියෙන්ම අර බෝගන් නිලා නැත්තම් අපි කඩදාසි මල් කියලා කියනවා. ඒ අලි වැටට සමාන්තර කටු සහිත යම් වගාවක් සිද්ධ කරන්න ඕනේ. ඒක යම්කිසි පරිසර අමාත්‍යාංශයට තියෙන ආයතන පාවිච්චි කරලා විශාල වශයෙන් බෝගොන්විලා වගා කරලා අවුරුද්දක් විතර වැඩිච්ච ගස් වැසි කාලේ ගිහිල්ලා හිටවන්න ඕනේ. එතකොට අලි වැටට අලියට එන්න බැරි වෙනවා. ඒ අලි වැටෙන්න තමයි දැන් විසඳන තියෙන වෙන ක්‍රියාමාර්ග ගැන ඒක නඩත්තු කිරීම සහ බලා කියා ගැනීමත් එක්ක වැඩපිළිවෙළක් ජනතා සහභාගීත්වයත් එක්ක කරනවා නම් මේකට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කැමති දායක වෙන්න අපේ තියෙන දැනුමත් අපි එකතු කරන්න කැමති. විශේෂයෙන්ම අද ලංකාවේ තියෙන ප්‍රධාන අර්බුදය ආහාර අර්බුදය. ඒක ලෝකෙත්
ස්වාමීන් වහන්සේගේ කාලය අවසානයි.
ඉවර කරනවා ගරු සභාපතිතුමනි. අද රටට අවශ්‍ය ආහාර ටික ගෙන්නන්න බිලියන 2ක් විතර යනවා. ඉතින් මිනිස්සු ගෙවත්තක් වගා කරන්නේ නැත්තේ මේ වඳුරු රිලා ප්‍රශ්න නිසා. ඉතින් ඒක ආණ්ඩුව මේ වෙන වෙන රට දියුණු කරන්න IMF යන්න ලෝකෙ නැති තර්ක රොකට් සයන්ස් කතා කරනවා. දෙපැත්තම හැබැයි මේ අපේ රටේ මිනිසුන්ට ආහාර අද ආහාර කිලෝ රුපියල් 1000ට වැඩි සමහර ආහාර එළවලු කිලෝවා ඒක රුපියල් 200ට 300ට ගන්න පුළුවන් පළමුවෙන්ම මේ හැම ගෙවත්තක්ම වගා කිරීම ඒක වගා කරන්න බෑ මේ සම්බාධකට ඉවත් කරන්න නැතුව ඒක හන්ද විධිමත් සාකච්ඡාවක් පවත්වන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්න නැතුව
ගරු විපක්ෂ නායකතුමා
ලසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඒ රාසමාණික මන්ත්‍රීතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මම අවධාරණය කරන්න කැමති මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව රැකබලා ගැනීම කථානායකවරයා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය බලන්නට ඕන රාසමාණික මන්ත්‍රීතුමා ගරු අග්‍රාමාත්‍යතුමා හමුවන්නට කාර්යාලයට ගිය මොහොතේ ඔහු කියන ආකාරයට ඔහු මේ සභාවටත් ඇවිල්ලා ඒ චෝදනාව එල්ල කරා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඔහුට පහර ගහන්නට කටයුතු කරයි කියලා එහෙම නැත්නම් උත්සාහයක් කරයි කියලා ඒ ඇත්ත වශයෙන්ම එක බලපතල චෝදනාවක් අපි හැමෝම දන්නවා අපි කාට කාටත් විවිධ අදහස් මතිමතාන්තර චින්තනයන් දර්ශනයන් තිබෙනවා නමුත් ඒ කුමනාකාරයේ පරස්පරයක් තිබුණත් අපි දරන මත පිළිබඳව එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ශාරීරික හානි ක්‍රියාත්මක කරන්නට කිසිම මන්ත්‍රීවරයෙකුට අයිතියක් නැහැ තමන් ආණ්ඩු පාර්ශ්වයේද තමන් විපක්ෂයේද කුමන පාර්ශ්වයක වුණත් ඒ නිසාම විශේෂයෙන්ම දැඩි ලෙස මම අවධාරණය කරනවා විපක්ෂයේ නායකවරයා හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට රාසමාණික මැතිතුමාගේ වරප්‍රසාද පිළිබඳව ඒ ගැන කතා කරන්න මටත් අයිතියක් තිබෙනවා නිසා මුලාසනාරුඩ මන්ත්‍රීතුමා ඉතාමත් ඉක්මනින් මේ බරපතල චෝදනාව කථානායකවරයාගේ අවධානයට යොමු කරලා ඒකට කටයුතු කරන්න ඒ වගේම රාසමාණික මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව පිළිබඳව ඒ වගේම ඔහුව රැකගැනීම පිළිබඳව විශේෂිත වූ අවධානයක් කථානායකවරයා හරහා යොමු විය යුතුයි මම ඒ කාරණාව ඉදිරිපත් කරන්නයි මේ අවස්ථාවේ නැගී සිටියේ ස්තුතියි
හොඳයි
මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් මම ඒ වෙලාවේ මූලාසනෙ හිටියේ මම ඇත්තටම මම හිතනවා රාසමාණික මන්ත්‍රීතුමාත් දෙමළෙන් මේ කතාව කරලා ඊට පස්සේ සිංහලෙන් කොටසක් කතා කරගරු විපක්ෂ නායකතුමා. ඒ වෙලාවේ වචන හුමාරක් ඇති වුණා මිසක් මම හිතන්නේ ගැටුමකට කිසිසේත්ම ගියේ නැහැ ඒ අවස්ථාවේ. ඒ වෙලාවේ මම හිතන්නේ නැත්තම් වැරදි මතවාදයක් යනවා. එතුමත් මම හිතන්නේ යම්මන් කරුණු සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමා අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමාට චෝදනා කරා රෝහිත අබේගුණවර්ධන මැතිතුමත් යම් ආකාර චෝදනාවක් කරා මං හිතා එතනින් එහාට යම් සිද්ධියක් වුණ නැහැ අතන මේ සම්බන්ධයෙන් මම හිතන ඔබතුමා දැනුවත් කරන්න මම මූලාසනේ හිටියේ ඒ වෙලාවේ හිටපු පුද්ගලයා විදිහට මම නැගී හිටියේ ඒ හින්දා එතන කිසිම ගහ ගැනීමක්වත් එහෙම නැත්තම් වෙන සිදුවීමක් ඇත්තටම සිදුුන්නේ නැහැ
අර විපක්ෂ නායකතුමා
ඥාඩියක් ඇත්තටම රාසමාණික මන්ත්‍රීතුමා මේ චෝදනාව කරන අවස්ථාවේ ඔහු පැහැදිලිවම සඳහන් කරා මගේ මට මතකයි අශෝක ප්‍රියන්ත ඇමතිවරයාත් ඒ ස්ථානයේ හිටියලු එතුමා පැහැදිලිවම කිව්වා අශෝක ප්‍රියන්ත ඇමතිවරයා තමයි එතුමාව බේරගත්තේ කියලා. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙකුගේ නමක් සඳහන් කරා මට මතක නැහැ මොකද්ද මේ මන්ත්‍රීවරයාගේ නම කියලා. ඒ නිසා විශේෂයෙන්ම එතුමා ඒ කරපු මම මට රාසමාණික මන්ත්‍රීතුමා විශ්වාසයි. මම එතුමා බොරුවක් කියයි කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම රාසමාණික මැතිතුමා වෙනුවෙන් ඒ කරපු ප්‍රකාශයේ මම එලෙසම සිටිනවා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා ඒ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සපයන කටයුතු කරන්නයි කියලා මම
ඉල්ලනවා. ගරු විපක්ෂනායකතුමා ඒ සිද්ධිය සම්බන්ධව ගරු කතානායකතුමාට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගරු අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා, එමතුමා විනාඩි 4ක් කාලයක් තියෙනවා.
විනාඩි ගරු සභාපතිතුමා විනාඩි 4ක් නේ. හොඳයි. ගරු මුලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම පිළිබඳව. මම හිතන්නේ අද දිනේදී රටේ බරපතලම ගැටලුවක්, ඒ වගේම අපේ ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ විවාදයට සාකච්ඡාවට ගෙනෙන. ඒ නිසා විශේෂයෙන්ම අපේ වනජීවි වන සංරක්ෂණ ගරු
අමාත්‍යතුමා විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු අමාත්‍යතුමී ඉන්න වේලාවේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ කාරණාව අපි 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 අමාත්‍යතුමිය හැටියට අපි මේ කිසි ප්‍රශ්නයක් මතු කරනවා නෙවෙයි ගරු අමාත්‍යතුමිය. මොකද ඔබතුමිය මේ මෑතක පත් වෙලා මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඔබතුමිය කරගෙන යනවා. අපි කාරක සභාවල අපි සාකච්ඡා කරනවා. හැබැයි මේකෙදි රට හැටියට වනජීවි හානි කළමනාකරණය, ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ් ඩැමේජ් මැනේජ්මන්ට් ප්ලෑන් එක මොකක්ද කියන එක පිළිබඳව ගරු සභාපතිතුමනි, මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වනජීවි හානි කළමනාකරණය සඳහා අපි අතර යම්කිසි වැඩපිළිවෙලක් රට හැටියට හැදිලා තියෙනවද කියන එක පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. අනික් පැත්තෙන් ගත්තහම මේකේ දැන් මම අද දිනේදී මේ වෙනුවෙන්ම අපි කතා කරන වෙලාවේදී මං යම් තොරතුරු සංඛ්‍යාලේඛන ටිකක් ලබා ගත්තා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පරිශ්‍රණ ආයතනයෙන්. මේකේ සමීක්ෂණයක් කරලා තියෙනවා රේණුකා වීරාකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කෘෂිකර්ම අමාත්‍යතුමා උපදෙස් දීලා පරීක්ෂණයක් කරලා තියෙනවා මේ රටේ වෙන වගාහණි පිළිබඳව.
සභාපතිතුමා මට පොඩි සමාවෙන්න, අපේ ඇමතුමා මට පොඩි දෙයක් කියන්න ඕනේ. ගරු විපක්ෂනායකතුමා දැන් මෙතන මන්ත්‍රී කෙනෙකුගේ වරප්‍රසාද කඩ වුණා කිව්වා. මට කියන්න ඕනේ ගරු විපක්ෂනායකතුමා, ඔබතුමාගේම පක්ෂයේ ඉන්න දෙදෙනෙක් එක්කෙනෙක් මට ෆිසිකලි ප්‍රහාර එල්ල කරපු වෙලාවේ ඔබතුමා ඒක ගැන නැගී සිටියේ නෑ. මම කාන්තාවක් විදිහට ඔබතුමා ඒ වෙලාවේ නැගී සිටියේ නෑ මගේ වරප්‍රසාද කඩ වුණා, මගේ මෙහෙම දෙයක් වුණා කියලා. නමුත් දැන් ඔබතුමා මේ රාසමාණික මන්ත්‍රීතුමාගේ එකට නැගී සිටියා. හරිද? එතකොට මේක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. මොකද මේක වැරදි.
ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි මේ හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පරිශ්‍රණ ආයතනය මගින් කරපු සමීක්ෂණයට අදාළව වාර්තාව කියවනකොට දැකපු එකක් තමයි. මේක රේණුකා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුවක් ඒ සමීක්ෂණය කරලා තියෙනවා. ඒ සමීක්ෂණයට අනුව ගරු සභාපතිතුමනි, මේ රටේ මිලියන 107ක් පොල් ගෙඩි ප්‍රමාණය විතරක් හානි වෙන ප්‍රමාණය හැටියට ඒ වාර්තාවේ දක්වලා තියෙන මිලියන 107ක්. අපි නිකමට රුපියල් 120ක් පොල් ගෙඩිය කියලා හැදුවොත් සභාපතිතුමනි, බිලියන 12ක් අපි වාර්ෂිකව අහිමි කරගන්නවා මේ වනසත්ව හානිය නිසා. ඊළඟට එතනින් එහාට මේ වාර්තාවේ දැක්වෙනවා 2022 වර්ෂයේ, කියන්නේ ගිය අවුරුද්දට පිට අවුරුද්දේදී, ඒ වර්ෂය තුල විතරක් පළවෙනි කාර්තුවේ මිලියන 93ක් කියලා. පහුගිය වර්ෂවලදී සාමාන්‍ය අනුපාතය ඇවිල්ලා මිලියන පොල් ගෙඩි 107ක්. හැබැයි 2022 වර්ෂයේදී පළවෙනි මාස 6 විතරක් වෙච්ච හානිය හැටියට ඒගොල්ලෝ ගණනය කරලා තියෙන පොල් ගෙඩි මිලියන 93ක්. එතකොට ඒක හරියාකාරව මාස 12 ඇතුළත අපි දෙගුණය කරොත් එහෙම මිලියන 120ක පොල් ගෙඩි ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ බිලියන 15ක 16ක රටේ වෙච්ච හානියක් පිළිබඳව. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේකෙදි තවත් වගාවන් ආශ්‍රිතව ගත්තාම භෝග 28ක් පිළිබඳව මේ කට්ටිය සමීක්ෂණය කරලා තියෙනවා. මේ භෝග 27 පිළිබඳව සමීක්ෂණයේදී වෙච්ච හානිය හැටියට ගණනය කරලා තියෙනවා මිලියන 30215ක්. එතකොට බිලියන 30කට ආසන්න මුදලක්. US ඩොලර් මිලියන 82ක්. එතකොට අපි හැමදාම අපි ගිය සැරේ අපි අනකොටත් අපි කතා කරා ගරු සභාපතිතුමනි, කුෂිකර්ම උපදේශකාරක සභාවට අපි සම්බන්ධ වුණා. අපි අපි මේ කාරණාව පිළිබඳ කුෂිකර්ම උපදේශන කාරක සභාවේ කතා කරාමත් ඒ වෙලාවෙත් හෙක්ටෝ කොබ්බැකඩුව ගොවි කටයුතු පරිශ්‍රණ ආයතනයේ නිලධාරීන් ටික එකතු වෙලා බොහොම පැහැදිලි සංඛ්‍යාලේඛන ටික ඉදිරිපත් කරා. මෙච්චර මෙච්චර ප්‍රමාණයක් වගහානි වෙලා තියෙනවා, මෙච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවා, මේ මේ කියන කාරණා පිළිබඳ ඉදිරිපත් කරා. හැබැයි අපි අපි අද මේක අවසානයේ මේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙපැත්තේ තුන් පැත්ත ඔක්කොම ඒකාබද්ධව අපේ විපක්ෂ නායකතුමා ආණ්ඩු පක්ෂ අපි සියලුම දෙනා එකට ඒකාබද්ධ වෙලා මේ යෝජනාව ගෙනෙන්න තරමට ආවේ වෙන මොනවත් නිසා නෙවෙයි. මේ දැනගත්ත සංඛ්‍යාලේඛන වලට මොනවද අපි කරේ කියන එක පිළිබඳව අපි බලන්න ඕනේ ගරු සභාපතිතුමනි. අපි දැනගෙන හිටියේ අපි මේ කතා කරන්නේ රටේ අපි සමහර වෙලාවට පහුගිය කාලේ කෝප් එක ගත්තාම කෝප එක ගත්තාම අපි මේ මේ සමහර වෙලාවට මිලියන 100 10ක ප්‍රශ්න ගැන අපි දවස සංවාද කරලා තියෙනවා. හැබැයි මේ මේ අපි කතා කරන්නේ මිනිසුන්ගේ ආහාර පාන කෑම ටික බිලියන 10ක විතර ප්‍රමාණයක් අපි මේ මාසිකව විනාශ කරන එකක් පිළිබඳව. එතකොට මේ සංඛ්‍යාලේඛන අපිට අලුත් සංඛ්‍යාලේඛන නෙවෙයි. ඒ නිසා මේ මේ සංඛ්‍යාලේඛන වලින් පෙන්වන්නේ මේ රට දවසින් දවස අපි ආපස්සට යන වැඩපිළිවෙළක් පිළිබඳව. ඒ නිසා ගරු අමාත්‍යතුමිය අපි විශේෂයෙන් ඔබතුමීට මේ වෙලාවේදී සිහිපත් කරනවා මේ සංඛ්‍යාලේඛන විතරක් අපි මේකට තිබිලා මේ නිලධාරීන්ට මේ සංඛ්‍යාලේඛන හැමදාම ඉදිරිපත් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේකට වනජීවි හානි කළමනාකරණ වැඩපිළිවෙළක් අපි මේ ඇතුළත යම් විදිහක අපි හදාගත යුතුවම තියෙනවා. එහෙම නැති වුණොත් රටක් හැටියට අපි අද ගමකට ගියහම ගම් පළාතකට ගියහම ගරු සභාපතිතුමනි අපේ අපේ පළාත්වල තියෙන පොලිටික හිටවපු මිනිස්සු අද අද ඒ ගැන බලන්නේ නැහැ. වගාවල් කරපු මිනිස්සු ඉන්නවා ඒ වගාවල් අද කරන්නේ නැහැ. මේ දවසින් දවස කෘෂි ආර්ථිකයට එකතු වෙන්න තියෙන මුදල් ටික තමයි අපි නැති කරගන්නේ. මේ මිනිස්සු ටික මේ විදිහට අයින් වෙනවා කියලා කියන්නේ අපි මෙතනවිල්ලා මොනවා සැලසුම් ටික හැදුවත් අපි මෙහෙ ගිහිල්ලා බෝග ටික දෙනවා අපි මෙහෙ ඇවිල්ලා ඒක මොන ආණ්ඩුවද පත් වෙන්නේ කියන එක පිළිබඳව අදාළ නැහැ. මොන ආණ්ඩුව පත් වුණත් ගිහිල්ලා බෝග ටික දෙනවා බීජ ටික දෙනවා ආධාර ටික කරනවා මේ සියල්ල කරනවා. හැබැයි අවසානයේ මේ මේ අස්වැන්න නෙලා ගන්න පුළුවන් තැනට අපි මේක ගලපගන්නේ නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක්. අනික් කාරණාව ගරු සභාපතිතුමනි අපි එදා කෘෂිකර්ම උපදේශක කාරක සභාවට ගිහිල්ලා අපි අහන්න සූදානම් වුණා මේ පිළිබඳව කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ අමාත්‍යතුමා සහ නිලධාරීන් ඔබතුමාලා මොනවද මේ පිළිබඳව ගත්ත වැඩපිළිවෙළ කියලා. ඒ යනකොට ගරු සභාපතිතුමනි එතන ඉඳගෙන ඉන්නවා සත්ව සුභසාධන පිළිබඳ පනත පිළිබඳ ගේන්න අපේ 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 එන්ජිඕ කීපයක් නියෝජනය කරන අපේ නිලධාරී කීප පළක්ම. එතකොට මේ රාජ්‍ය නොවන සංවිධාන මේවට ඇවිල්ලා ඉදිරිපත් වීම පිළිබඳව මොකද අපි 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 අපේ ගෙවල් වල සුරතල් සත්තු ඉන්නවා. අපි ආදරේ අපිට අවශ්‍යයි සත්තු ටික ඉන්න ඕනේ මේ පිළිබඳ කිසි තර්කයක් නෙවෙයි. හැබැයි ඒ කෘෂිකර්ම කමිටුවේ එතන දිගින් දිගටම සාකච්ඡා කරන්නේ ගවයාට වෙන හානිය පිළිබඳව ඊළඟට ගවයාව ගැට ගහලා තියන්න බෑ කියන එක පිළිබඳව ළමයෙකුට ඒක මුළු මූලික කාරණාවෙදි තිබුණේ අවුරුදු 12කට අඩු දරුවෙකුට මේ මේ සුරතල් සත්වයෙක් එහෙම දුන්නොත් එහෙම අරයට බරපතල වැඩසහිත අවුරුද්දක් හිරේ යන්නත් පුළුවන් කිය. ඒව පිළිබඳ තමයි එතන කතාවේ. එතකොට ගරු සභාපතිතුමනේ මේකේ මේකේ ඇත්තටම අපේ ඒක මන්ත්‍රීවරයෙක් එතනදී ඇව්වා එහෙනම් සත්තු ඔක්කොම එළියට දාලා මිනිස්සු කොහෙරි ගාල් කරලා තියන්න තැනක් හොයලා දෙන්න කියලා. ඇත්තටම මේක එක තැනකින් හරි. එතකොට අපි අපි මේකෙදී අපි අපේ රාජ්‍ය නොවන සංවිධානට කැවිලා මේ සියලු කළමනාකරණය කිරීමේකට උපදෙස් දීම අනපනත් ටික හදන්න පාර්ලිමේන්තුවට අදාළ අමාත්‍යවරුන්ට ඒ දෙන උපදෙස් සියල්ල හරි ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඒ පිළිබඳ අපේ කිසි තර්කයක් විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේ දෙපැත්තම අපි බලා ගන්න ඕනේ. ඉන්න වන සත්තු ටික මේවට හානි වෙන රටේ සමස්ත ජනතාවට පැවැත්මක් නැති තැනට ඇවිල්ලා ඒකල්ලත් උන් ටික සියලු දෙනා රැක ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මොකද්ද කියලා හදනවට වැඩිය මේ ප්‍රශ්න ටික මිටිගේට් කරන්න මොනවද අපි කරන්න ඕන අවම කර ගැනීම සඳහා අපි මොනවද කරන්න ඕන කියන එක පිළිබඳ මේ රාජ්‍ය නොවන සංවිධාන වලටත් යම් කාර්යභාරයක් පැවරෙනවා කියන එක සභාපතිතුමනි විශේෂයෙන් මෙතනදී අපි සිහිපත් කරන්න ඕන. අපි කතා කරනවා ගෝලීය උෂ්ණත්වය පිළිබඳව කතා කරනවා. හැබැයි ඒකට මිටිගේෂන් වලට වෙනම අපේ වැඩපිළිවෙළක් තියෙනවා. ජලය කළමනාකරණය පිළිබඳව අපි කතා කරනවා. ඒකට අවශ්‍ය ඇල පද්ධති වාරි පද්ධති සියල්ල හදනවා. හැබැයි ඒ වගේම ඒක ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන වැඩපිළිවෙළක් අපි හදනවා. එතකොට මෙතන විතරක් මේ ඉන්න සියලුම සත්තු ටික බලා ගන්න ඕනේ. හැබැයි මේ සත්තු බෝවීම මේකට කරන්න ඕනේ වැඩපිළිවෙල මේකට කරන්න ඕනේ අපේ මොකද්ද තියෙන නීතියානුකූලව ඒ රාමුව අවශ්‍ය නම් වෙනස් කළ කරන්න ඕනේ මොකද්ද කියන එක පිළිබඳව කතා කරන්න යෝජනා ඉදිරිපත් කරන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා මේක මේක හොඳ තත්වයක් නෙවෙයි ගරු සභාපතිතුනි. මේක අවසානයේ දැන් අපි වෙන වෙන රටකට අපි කොහේ හරි යනවනම් අපි සාමාන්‍ය කිලෝමීටරයක පාරක ගිහිල්ලා බැලුවාම අපේ ඉන්න මේ සුනක ප්‍රමාණය ටික බලන්න ගරු සභාපතිතුමනි. හැබැයි මේවා අපි ගෙනාවේ අපි මනපනත් ගෙනල්ලා අපි හිර කරගත්තේ. එතකොට පාරක සුනකෙක් ඉන්නවා නම් අපි ඒ සුනකේ අරගෙන ගිහලා රැක බලා ගැනීම පිළිබඳ තර්කයක් නෑ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කොච්චර දුරට ජල බීතිකාව පිළිබඳ තියෙන ප්‍රශ්න ටික අනිත් පැත්තෙන් බලන්න. එතකොට මේ 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 කාරණා පිළිබඳ කවුද මේකේ අවසානයේ කතා කරන්නේ? අර අර කවුරු හරි ඉන්න රාජ්‍ය නොවන සංවිධානයක් සතුටු කරන්න අපි මේකේ අනපනත් ටික හදන්න ගිහිල්ලා
සමස්ත අවසානයේ ජනතාවම දුක් විඳිනවා. ගමකට ගියාම ගොවි මහතුරු ටික දුක් විඳිනවා. මොකද ගරු සභාපතිතුමනි කවුරු හරි හිතනවා නම් මේ රයිෆල් ටික දීලා උණ්ඩ ටික දීලා මේක නැති කරන්න පුළුවන් කියලා. අද එහෙම ගොවියෝ නෙවෙයි අද ඉන්නේ. අපේ කාලෙක ඉන්නේ නැති. අපේ අද ගොවි මහතුරු මේ තුවක්කු අරගෙන ගිහිල්ලා අතර වටේ රිලවුට් අය ඔක්කොටම වෙඩි තිය දාන මිනිස්සු නෙවෙයි ඉන්නේ. ඒ නිසා අපි රටට නොබිනා රටට ගැලපෙන්නේ නැති අනපනක් ටික මේකට ගෙනල්ලා අපි මේ අනපනක් ටික සම්මත කරගෙන අවසානයේ රට හැටියට මහා බරපතල ප්‍රශ්නයකට ආවට පස්සේ තමයි මේ සභාවට ඇවිල්ලා මේක වෙනස් කරන්න අපි මොනවද කරන්න කියලා සාකච්ඡා කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි විශේෂයෙන් සිහිපත් කරනවා මම මේ සංඛ්‍යා ලේඛන හැටියට විතරක් ගෙනාවේ. මේ සංඛ්‍යා ලේඛන මේක ඕනම කෙනෙකුට මේ ටික ගන්න පුළුවන්. හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පරිශ්‍රණ ආයතනය කරපු සමීක්ෂණ වාර්තාව. මේ සමීක්ෂණ වාර්තාවේ තියෙන මේ කාරණා පිළිබඳවත් බලලා මොකද සමහරක් වෙලාවට සමහර කාරණා සියල්ලම අපිට දිනවන්න පුළුවන්කමකුත් නැහැ ගරු සභාපතිතුමනි. සමහරවිට සියලු ශේෂ්ඨ ටික සමහරවිට සතුටු කරන්න ගිහිල්ලා තමයි අද රට මෙතන අපිට නතර වෙන්න වෙලත් සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා මේකේ නිවැරදි තීන්දුව අරගෙන නිවැරදි විදියට වැඩපිළිවෙලක් අපි හැදුවේ නැත්නම්
ගරු ඇමතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
අපි නිවැරදි තීන්දුව අරගෙන මේක හැදුවේ නැත්නම් ගරු සභාපතිතුමනි මේක යන්නේ මහා බරපතල තත්වයකට. අද ගම්වල අපි කතා කරන කිසිම කෙනෙක් අද වගාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක අරුමු දෙක මේ කණ්ඩායමේ ඉන්නේ. ඒ නිසා තවදුරටත් මේකෙදී අපි කතා බහ කරලා මේ වන සත්වයේ සහ මේ පාලනය කියන සියලු කාරණා ටික එකට අරගෙන ඒ කියන්නේ මේක පාලනය කිරීම ඒ වගේම උන්ව ඒ අවශ්‍ය ප්‍රමාණයන් පවත්වාගෙන යෑම මේ කියන සියලු කාරණා ටික හරියාකාරව අපි පෙළගස්සගත්තේ නැත්නම් මේක බරපතල ප්‍රශ්නයකට යනවා. ඒ වගේම තමයි මේක මං හිතන්නේ අපේ වනජීවි වන සංරක්ෂණ අමාත්‍යතුමිය විතරක් නෙවෙයි මේක කෘෂිකර්ම අමාත්‍යතුමාට මීට වැඩිය බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක මේ විෂය ගත්තාම වන සංරක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒ නිසා මේ කාරණා දෙකම හරියාකාරව අපි එකතු කරගෙන අපේ වැඩපිළිවෙලකට අපි යොමු වුණේ නැත්නම් ඉදිරි කාල වෙනකොට මොකද මම මේ කියන්නේ අපේ පලාට් ටික අරගෙන පොල් පිළිබඳව කිසි කෙනෙක් අද විශ්වාසය තියන්නේ නැහැ. තමුන්ගේ වගාව පිළිබඳව විශ්වාසය තියන්නේ, ගෙවතු වගාව පිළිබඳ තියන්නේ. ගොවි මහතුරු ටික අද එහෙම ගෙවතු වගාවක් කරලා සුළුවට යම් විදියට ආර්ථිකයට යම් දායකත්වයක් ලබා දීපු පිණිස සම්පූර්ණයෙන් මේකෙන් අද ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා අමාත්‍යවරු අපි ආණ්ඩු මේවා සියල්ල තියෙයි නැති වෙයි. හැබැයි නිලධාරීන් අධ්‍යක්ෂක ජෙනරල් වරු අධ්‍යක්ෂකවරු මේගොල්ලෝ අවුරුදු 10 15 මේ තැන්වල ඉඳලා තියෙනවා. එනිසා මේ ගන්න තීන්දුව අදත් මේ සභාවක ඇතුළේ අපි කතා කරලා මේකෙන් දොරවල් වලට එළියට යන තීන්දුවක් පමණක් කරන්නේ නැතුව මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න මේ වෙනුවෙන් අවුරුදු 5ක 10ක මේක මේ ශනිකෙන් අපිට හෙට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අවුරුදු 5ක 10ක අපි හරි වැඩපිළිවෙලකට ගියේ නැත්නම් මේක අපි හිතනවට වැඩිය මයින්ට් වැඩිය බර අරුම් වෙනවා. එනිසා අදත් මේක මේ ගේන්න පුළුවන් රටේ උත්තරීතරම තැනට ඇවිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එනිසා දැන්වත් මේ නිලධාරී සියලු දෙනාගෙනුත් ඉල්ලනවා මේකේ බරපතලකම පිළිබඳව මේක කරුණාකරලා තේරුම් ගන්න. මේකට අවශ්‍ය කරන නීති රීති මේකට අවශ්‍ය කරන අනපනත් වෙනස්කම් අවශ්‍ය නම් අපි මේ පාර්ලිමේන්තුවට ගෙනෙමු. ඒවා සම්මත කරමු. ඒවා සම්මත කරලා නිවැරදි
වැඩපිළිවෙළ
මේක ඉදිරියට අරගෙන යන්න කටයුතු කරමු කියන එක ඉල්ලමින් ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.